කියන එක තේරුම් ගන්නවා. මොකද්ද විදර්ශනාවකින් බලාපොරොත්තු වෙන්නේ? සමාධියකින් නම් හිත එකඟ කිරීමනේ නේද? තුවන්න නොදී එක තැනක තියන්න. සසරෙන් මිදෙන්න, සසරෙන් එතෙර වෙන්න, ලෝකෙන් එතෙර වෙන්න. ඒක තමයි අපි නිවන් මාර්ගය කියන්නේ. නේද? නිවන් මාර්ගයට වැටෙන්න, නිවන් මාර්ගයේ වැඩීම තමයි විදර්ශනය කියන්නේ. ඔව්. ඒ කියන්නේ සාමාන්‍ය ලෝකේ දකින විදිහට දැකලානේ මෙච්චර කල් ආවේ. සංසාරේ දිගින් දිගට ඉපදී ඉපදී මෙරි මෙරි. නේද? නැවත ඉපදීම නවත්තන්න නම් මොන විදිහේ දැකීමක්ද එන්නේ? සමාධි ධ්‍යාන වැඩුවට සසරේ යන එක නවතීද? නැහැ. ධ්‍යාන අටම වැඩුවත් අෂ්ඨ සමාපatti කියලා තියෙනවා. දැන් ඔයගලන්ට සාමාන්‍යයෙන් හතරයි කියා දෙන්නේ. එතනින් එහාටත් වඩන්න පුළුවන් අරූපාවචර ධ්‍යාන. ඒවා බුදු කෙනෙක් පහළ වෙන්න කලිනුත් කට්ටිය ප්‍රගුණ කළා. එහෙම ඒවා ප්‍රගුණ කළාට ඒවයි මාර්ගඵල ලැබෙන්නේ නැහැ. නේද? මාර්ගඵල ලැබෙන්න නම් විදර්ශනාව වඩන්න. ඉතින් විදර්ශනාව කියන්නේ එතකොට මේ ලෝකෝත්තර මාර්ගය, නැත්නම් ලෝකෙන් එතෙර වෙන මාර්ගය. මේ ලෝකෙන් එතෙර වෙන්න නම් ලෝකේ කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඕන. ලෝකේ හටගන්නේ ඇයි කියලා දැනගන්න ඕන. ලෝක නිරෝධය මොකද්ද කියලා දැනගන්න ඕන. නිරෝධ කරන මාර්ගය දැනගන්න. එහෙම වෙනකොට සම්මා දිට්ඨිය පහළ වෙනවා. ලෝකෝත්තර සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය තියෙන කෙනාට ඉතුරු මාර්ගාංගත් පහළ වෙනවා. ලෝකෝත්තර. ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය. නේද? ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන අයට තමයි මග ඵල අවබෝධ වෙන්නේ. මග ඵල. සෝවාන් මාර්ගයේ සෝවාන් ඵලය. සකෘදාගාමි මාර්ගය සකෘදාගාමි ඵලය. අනාගාමි මාර්ගය අනාගාමි ඵලය. අරහත් මාර්ගය අරහත් ඵලය. හොවයින් තමයි ඔය ලෝකයෙන් එතර වීමේ එක එක අවස්ථා. ලෝකයෙන් මිදෙන එක එක අවස්ථා නේද? රහත් වුණා නම් ලෝකයෙන් මිදුණා සම්පූර්ණයෙන්. එතකොට තවත් ලෝකේ ඉපදීමක් නැහැ. ලෝකයෙන් එහෙමම මිදීම ලෝකෝත්තර භාවයේ සම්පූර්ණ වීම තමයි රහත් වීම කියන්නේ. නැවත ඉපදීමක් නැති ස්වභාවය. නැවත ඉපදීමක් නැහැ කිව්වහම ආයේ ලෝකෙට අහු වෙන්නේ නැහැ. නේද? දැනට අපි ලෝකෙට අහු වෙලා. කොහොමද දන්නේ ලෝකෙට අහු වෙලා කියලා? ලෝකේ කොහොමද දැනගන්නේ ලෝකෙට අහු වෙලාද නැද්ද කියලා? අටලෝ දහමෙන් කම්පා වෙනවනම් ලෝකෙට අහු වෙලා නේද? මොනවාද අටලෝ දහම කියන්නේ? සැප දුක් ලාභ අලාභ යසාසස නින්දා ප්‍රසංස නේද? දැන් කවුරු හරි Tamanට නින්දා කරනකොට මොකද හිතෙන්නේ? දුක හිතෙනවා නම් තරහ යනවා නම් ඈ එතකොට ලෝකෙට අහු වෙලාද නැද්ද? අහු වෙලා. කවුරු හරි තමන්ගේ හොඳ කියනකොට එයා නම් හරි හොඳයි කියලා හිතෙනකොට සතුට වෙනවනම් ලෝකෙට අහු වෙනවා. කවුරු හරි බණිනකොට එයා හොඳ නෑ, තමන්ගේ හොඳ කියනවා නම් එයා හොඳයි. ලෝක ධර්මවලට අහු වෙලා අට ලෝ දහමට නේද. නැත්තම් සැපක් එනකොට සතුටු වෙනවා, දුකක් එනකොට ඉතින් අඬනවා, දුක් වෙනවා. ඒ ලෝක ධර්මතා වලින් කම්පා වෙනවා නේද. අටලෝ දහමෙන් කම්පා නොවන තත්වයකට පත් වෙනවා හිත දියුණු කරනවා. එතකොට සාමාන්‍ය ජීවිතයේදී අඬන වැළපෙන අනිත් අය ඇඬුවට වැළපුණාට හිත දියුණු කරා කෙනාට එහෙම වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ ලෝකෙට අයිති දේවල් වලටනේ මේ බොරුවට දුක් වෙලා අඬන්නේ නේද. ලෝකේ වෙන ස්වභාවය පිළිගන්න බැරි වුණාම අඬනවා. මරණයක් වුණාම අඬනවා. ඇයි? ශෝකය ඇති කරගන්නේ ඇයි? ශෝකය නිසා තමයි අඬන්නේ. ශෝකය ඇති වෙන්නේ ඇත්ත දන්නේ නැති හින්දා. ලෝකේ ධර්මතාවයක් මැරෙනවා කියන එක නේද. ඒක ඇඬුවත් නැතත් වෙන දෙයක්. අපි කැමති වුණත් නැති වුණත් වෙන දෙයක්. ඒක ධර්මතාවයක්. මේ ධර්මතාවයට අකමැති වුණහන් අඬනවා. ඈ ධර්මතාවයට කැමති නම් සතුටු වෙනවා. ලෝක ධර්ම. ඒ ලෝක ධර්මයට අහු වුණා. ඉතින් ලෝක ධර්මයට අහු වුණා කියන්නේ මායයට අහු වුණා කියලා තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. ඈ මේ මොහොතේ සැප දුක විතරක් නෙමෙයි මායයටත් අහු වෙලා. ඒ කියන්නේ ලෝකේ යනවා, සංසාරේ යනවා. සංසාරේ යනවා කියන්නේ දුක් විඳින. කෙලවරක් නැහැ. මේ ජීවිතයේ දුක් ටික විතරක් නෙවෙයි, ඊට වඩා මහා දරුණු දුක් වලට අහු වෙන. සසරේ ගිය. දැන් මනුස්ස ජීවිතේ කියන්නේ සෑහෙන හොඳ එකක් කියලානේ, කියන්නේ සුගතියක් කියලානේ. ඒ ඇවිල්ලත් ඉතින් දුක් විඳිනවා නා. දුකතියක ගියොත් කොහොමද තියේයිද නේද? මනුස්ස ජීවිතේ මෙච්චර දුක් අත්දකින්න ඈ දුගතියක ඉපදුනොත් කොහොම දුක් විඳින්න වෙයිද? එතෙන්දී ඉතින් තේරුණත් නැතත් දුක විඳින්න වෙනවා. ඔව්. දැන් මනුස්ස ජීවිතෙත් අපි දුක දැනුණත් නැතත් ඉතින් දුක එනකොට දුක විඳින්න වෙනවා. දැන් ලෙඩක් හැදිලා නේද? සැපයිද ලෙඩක් හැදුනහම? දුකයි. ඉතින් මොනව කරන්නද නේද? ලෙඩ වුණහම ඒක විඳින්න ඕන. කැමති නෑ කියලා ලෙඩේට ආපහු යන්න කියන්න බෑ නේද? ඒ වගේ තමයි අපාගත වුණහම ඉතින් කැමති වුණත් නැති වුණත් වෙන කරන්න දෙයක් නෑ, විඳිනවා ඇරෙන්න. ඔව්. කැමැත්ත කැමැත්තේ ප්‍රශ්නයක් නෑ. ඒ කර්මානුව විපාක එනවා. විඳින්න වෙනවා. එතකොට මතක තියාගන්න මේ මනුස්ස ලෝකේ විඳින දුක් දුක් නෙමෙයි. ඊට වඩා මහා භයානක දුක් මේ සසරේදී ලැබෙන්නේ. ඒව එක්ක බලනකොට මේවා දුක් නෙවෙයි. හරිද? කරන්න දෙයක් නැහැ. ඉතින් මොනව කරන්නද? ආසාවෙන් දැන් කරන්න දෙයක් නැති වුණාම ඉන්න වෙනවා. පැනලා යන්න බෑ. මේ දුක් විඳ විඳ ඉන්නවා. ආසාවක් තියෙන ආසාව කියන්නේ ඉතින් වෙන කරන්න දෙයක් නැති කමට දැන් හිතන්න දැන් දරුණු මාරාන්තික ලෙඩක් හැදුනා කියලා පිළිකාවක් හැදුනා කියලා එතකොට දිවිනහ ගන්නවද තමන් හිතලා මැරෙන්නේ ඕ ඒකෙත් ඉතින් ඒ ජීවත් වෙන්නම තමයි මේ කැමති මේ ඒක ඉඳගෙන කොහොම හරි ඉතින් අන්තිම මොහොත දක්වා ඉන්නවා නේද හරි ගිහිල්ලා බලන්නකෝ ඒ මහරගම එහෙම ඉතින් කොච්චර බොනවා වුණත් දවසක් හරි ඉන්න ඒ දුකයි කියලා ඉතින් මැරුණා කියලා දුකෙන් බේරෙන්නත් බෑ ඒක වෙනම කතාවක් ඒ කර්ම ශක්තියකින් එන දෙයක් නම් ඒක ආයෙ එනවා මැරුණා කියලා ඒකෙන් ගැලවීමක් නැහැ ගැලවෙන හැටි තමයි බුදුදහමේ පෙන්වන්නේ ඔය ලෝකෙ කොහේ ඉපදුනත් ඕක ඔහොම තමයි දුකෙන් ගැලවිලා නැහැ. ඒ හින්දා නැවත නූපදින තත්වයකට ලෝකෝත්තර තත්වයකට පත් වෙන. ඒක ඇති කරගන්න නම් ලෝකෝත්තර දැක්ම ඇති කරගන්න ඕනේ. එතකොට ලෝකෝත්තර දැක්ම ඇති කරගන්න අපි දැන් සාකච්ඡා කරලා තියෙනවා ලෝකේ මොකද්ද? ලෝකේ හටගන්නේ ඇයි? ලෝක නිරෝධය මොකද්ද? ඒ සඳහා කරන්න ඕන මොනවද මාර්ගය? නෝය ගැන අවබෝධයක් ගන්න ඕන. ලෝකය කියන්නේ අපි රූප ගොඩකටනේ. රූපය කියන්නේ මොකද්ද? රූපය හටගන්නේ ඇයි? රූප සමුදය මොකද්ද? ළඟට රූප නිරෝධය මොකද්ද? නිරෝධ කරන මාර්ගය මොකද්ද? ඔන්න ඔය ගැන අවබෝධයක් එන්න ඕන නේද? එතකොට සම්මා දිට්ඨිය පහළ වෙනවා. ලෝකෝත්තර සම්මා දිට්ඨිය. එහෙම නැත්නම් මේ දැන් රූපය තියෙනවා කියලා දැනගන්නේ මොනවා හින්දාද? ඔව්. දැකීම, ඇසීම, ඒවා ඉන්නේ දැනගන්නේ ලෝකයේ තියෙනවා කියලා. මේ රූප තියෙනවා කියලා දැනගන්නේ මේ ආයතන වලින්. නේද? ඇහැ, කන, නාසය, දිව, ශරීරය. ඕයෙන් අත්දකලානේ රූපයක් තියෙනවා කියලා දැනගන්නේ. ඕකට අහු වෙනවා නන්නේ රූප කියන්නේ. නේද? ඒවට අහු වෙන දේවල් වලට තමයි අපි රූප කියලා කියන්නේ. ඒවට අරමුණු වෙන දේවල්. නේද? වටපිටාව බාහිරේ බාහිර ලෝකය කියන්නේ ඔය ආයතන වලට අහු වෙන දේවල්. ඒවට ගෝචර වෙන දේවල් වලට තමයි රූප කියන්නේ. ඒවා ඉන්නේ දැනගන්නේ. මේවා තියෙනවා කියලා. නේද? එතකොට මේ ආයතන වලින් දැනගන්න ටික විතරයි අපි දන්නේ. මොනවා හරි තියෙනවා කියලා දන්නවනම් තියෙනවා හරි කවුරු හරි ඉන්නවා සතෙක් ඉන්නවා කියලා හරි දැනගන්නේ ආයතනෙකින් අපේ හිත දැනුවත් කරන්න ඕන නේද? මේ මදුරුවෙක් එහෙම ඉන්නවා කියලා දැනගන්නේ කොහමද? එක්ක කෑ ගහනවා එහෙනවා නැත්තම් විදිනවා දැනෙනවා නේද? දැනුන් නැත්තම් හරි ඇහුන් නැත්තම් හරි දන්නවද මදුරෝ ඉන්නවා කියලා? දැන් මතක් කරනකන් මතකේ තිබ්බේ නැහැ නේ. කෑවද? එහෙනම් දන්නව. අන්න මදුරෝ ඉන්නවා කියලා දන්නව නේද? දැන් එහෙම දැනුන් නැති අයත් ඉන්නවා නේද? ඔව්. ඒ වුණාට දැනගත්තනේ මදුරෙක් ඉන්නවා කියලා. දැන් මදුරෙක් ඉන්නවා කියලා දැනගත්තේ මොකද? කාය ආයතනෙට අහු වුණා. රිදුණා නේද? රිදෙන හින්දා දැනගත්තා ඔන්න මදුරෙක් කෑවයි කියලා. නේද? එහෙම නැත්තම් අපිට කනට හරි සද්දය ඇහෙන්න ඕන මදුරෙක්. නේද? ওই දෙකම නොවුණා නම් එහෙම නැත්තම් ඇහැට පේන්න ඕන නේද? ළඟින් යනවා හරි එක්ක දැන් කයට දැනෙන්න ඕන රිදෙනවා වඳුරු එක්ක ඉදිනවා කියලා. එහෙම නැත්නම් කනට ඇහෙන්න ඕන වඳුරු වගේ සද්දේ. නැත්නම් ඇහැට පේන්න ඕන. ඔය තුනම නොවුණා නම් මදුරු එක්ක ඉන්නවා කියලා මදුරුව ඉන්නවා කියලා දන්නේ නැහැ. මදුරුව නැහැ එතකොට. ඔය තුනට අහුුන් නැත්නම් මදුරුව නැහැ. නේද? ඒක තමයි දැන් ඔය තුනෙන් දැනගත්තේ නැත්තම් දැන් නයිත හැමතැනම කහනවා. දැන් මදුරුව මතක් කළා මදුරුව ඇත්තෙත් නැහැ. දැන් හිත කියනවා මදුරුවෙක් කනවා ඇති කියලා. එහෙමත් වෙනවා නේද? බැලුවට නෑ මදුරුවෙක් කහනවා දැනෙනවා. ඈ ඒ හිතෙන් කියනවා මනසෙනුත් මතක් කරලා දෙනවා නේද? එතකොට ආයතන වලින් තමයි මදුරුව ඉන්නවද නැද්ද කියලා දැනගන්නේ නේද? එතකොට ආයතනයකට අහු වුණොත් ඉන්නවා, අහු වුණ නැත්නම් ඒ එහෙම ඒක යෙදෙන්නේ නැහැ. එතකොට අපේ ලෝකෙට නැහැ නේද? අපේ ලෝකෙට නැති ඒවා ගැන අපට වැඩක් නැහැ. ඒවට කෙලස් ඇති වෙන්නේ නැහැ නේද? දැන් මදුරුවෙක් හිටියොත් නේ ප්‍රශ්නේ තියෙන්නේ නේද? උත් එක්ක තරහක් කියන තරහ කියන්නේ දේශසිතක් නේද? දේශසිතක් ආවා කියන්නේ කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක්. එකෙන් සිද්ධ වෙන්නේ පවක් නේද? තරහ හිතකින්. දැන් ඒ පව සිද්ධ වෙන්න හේතු උනේ කවුද එතකොට? මදුරුවා. මදුරුවට තමයි වැරද්ද පටවන්නේ. හිත දැනගත්තා. දැන් ඔක්කොම ප්‍රශ්නාවේ දැන් මදුරුවෙක් කියලා දැනගත්තා. ඉතින් මදුරුවා ගැන අහලා තියෙන ටික මතක් වුණා. ඔව්. ඌ මට කරදරයක් කරන්න තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ලෙඩක් බෝ කරන්න තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. නේද? ඉතින් එනවා කතන්දරි. ඉතින් ඒ හිතන ටික සමහර විට මූව මරන්න තරම් බලවත් වෙනවා. නේද? ඔව්. එහෙම කළා නම් හොඳයි ඉතින්. ඒකේ සමාධියෙන් මිදුනේ නැහැ. බොහොම හොඳයි. ඒකෙන් කියන්නේ මදුරුව කකා ඉන්න කියන එකත් නෙවෙයි. මදුරුවෙක් කෙලෙව්වා කියලා ප්‍රශ්නයක් නැහැ. හොඳද? මදුරුවා එක්ක තරහ ගත්තා නම් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. තරහ ගන්න නැතුව පොඩ්ඩක් ඌ එලෝල දැම්මට ගැටලුවක් නැහැ. ඈ සමාධිය වඩනකොට ඉතින් එහෙම මදුරුව නැති තැනක් තෝරගන්න ඕනේ. කරදරයක් වෙන්නේ නැති තැනක්. එතකොට ගැටලුවක් නැහැනේ. දැන් ඒක නෙමෙයි අපිට මෙතන ගන්න තියෙන්නේ. දැන් ලෝකෙට අහු වුණාද නැද්ද මදුරුවෙක් ඉන්නවා කියලා දැනගත්තා. අහු වුණා. කොහොමද දැනගත්තේ ලෝකෙට අහු වුණා කියලා? ඔව්. එහෙමත් පුළුවන්. දැන් මම ඉස්සෙල්ලා කිව්වේ අර ලෝක ධර්ම අෂ්ටලෝක ධර්ම වලට අහු වුණා නේද? සැපද දුකද? දුකයි. ඈ අපිට දුකක් ඇති කරන්නේ නේ මදුරු එක් කනකොට. සැපක් ඇති වෙන්නේ නැහැ. ඒක ලෝකෙට ආйти ධර්ම. ලෝක ධර්ම. ලෝකෙට අහු වෙලා නේද? එතකොට දැන් බලන්න මදුරුවා ලෝකෙට ආйти දෙයක්. සතෙක් කියන්නේ කියන්නේ බාහිරව ඉන්නවා. මදුරුවා බාහිරයි නේද? අභ්‍යන්තර කියන්නේ අපිටනේ. ඒතර බාහිර රූපයක් මදුරුවා. දැන් ඔන්න රූපය එතකොට දැන් අපට මදුරුවෙක් ඉන්නවා. ලෝකෙට අයිති රූපය. නේද? තව විදිහට කිව්වොත් සතර මහා ධාතු රූපයක්. මදුරුවාගේ ශරීරය කියන්නේ. නේද? ඒකට අපි පණක් දීලා සතෙක් කියලා කියනවා නේද? එතකොට ඒ රූපයක් ලෝකෙට අයිති දෙයක්. නේද? දැන් ඒක ලෝකෙට අයිති දැක්මක්ද ලෝකෝත්තර දැක්මක්ද? ලෝකෙට අයිති දැක්මක්. ඔය දැක්මෙන් නම් ඉන්නේ ලෝකෝත්තර වෙන්න පුළුවන්ද? බෑ. ලෝකෝත්තර වෙන්න නම් එතකොට ඊට වඩා දැක්මක් එන්න ඕන. රූපේ පිරිසිඳ දකින්න ඕන. දැන් රූපය කියන එක. දැන් මදුරුවා ඉන්නවා කියලා දැනගත්තේ අර කියපු ආයතන වලට අහු වුණ හින්දා නේද? එහෙන් දැකපු හින්දායි මදුරුවෙක් කියලා දැනගත්තේ. දැක්කේ නැත්තම් එහෙම දන්නේ නැහැ. නැත්තම් රිදෙනවා දැනුණ හින්දායි දැනගත්තේ. නැත්තම් දන්නේ නැහැ. එහෙනම් නැත්තම් සද්දයක් ඇහුණ හින්දායි දැනගත්තේ. එහෙම නැත්තම් දන්නේ නැහැ. දැන් ඔවා දැනගත්තේ අපේ ආයතනෙකින් නේද? ඇහෙන් හරි කයෙන් හරි කණෙන් හරි ඔය ආයතන තුන හරහා තමයි දැනගෙන තියෙන්නේ. හෙයි. ඒව වැඩ කළේ නැත්තම් දන්නේ නැහැ. දැනගත්තේ නැත්තම් මදුරුවා එක්ක තරහ එන්නෙත් නැහැ, දුකක් එන්නෙත් නැහැ. නේද? කෑවා කියලා දන්නේ නැත්තම් ඒ කාලා ගියත් ප්‍රශ්නයක් නැහැ. දැනගත්තොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එක පැත්තකින් බැලුවහම දැන් හොඳට නිින්ද ගිහින් ඉද්දි සමහර වෙලාවට මදුරෝ කාලා යනවා දන්නේත් නැහැ. නේද? එතකොට තරහ එනවද? නැහැ. අර නිින්ද යනකන් අතරෙදි තමයි ප්‍රශ්නේ. නේද? ඊට පස්සේ ආයතන වලට අහු වෙන්නේ නැහැ. ආයතන නිදිනේ. වැඩ කරන්නේ නැහැ. එතකොට ඕඩ තරම් මදුරෝ කාලා යනවා අපි දන්නේත් නැහැ. ඒකෙදි අපිට දුකක් ඇති වෙලාද? නෑ. එතකොට අපි ලෝකෙට අහු වෙන්නේ නැහැ. අපි දන්නේ නැහැ. ඈ? නිින්ද ගියාම ලෝකෙ ගැන දන්නේ නැහැ. ඇහැ කන නාසය දිව ශරීරය නිදි. ඒවා වැඩ කරන්නේ නැහැ. හෙ? දැන් එතකොට ලෝකෙට අහු වෙන්නේ ආයතනයක් වැඩ කළොත්. හෙ? සලායතන වැඩ කළොත් තමයි ලෝකෙට අහුවෙන්නේ. සලායතනයක් වැඩ කරනවා කියන එක දැන් තේරුම් ගන්න ඕන. අපි ඇහැට පේනවා කියන එක මොකද්ද සිද්ධ වෙන්නේ? ඇහැට අරමුණු වෙන්නේ රූපයක්නේ. රූපය කිව්වහම දැන් ඇහැයි රූපෙයි හින්දා විඥාණය පහළ වෙනවා, චක්කු විඥාණය. එතට ඒ විඤ්ඤාණය දැනගන්නේ එළියේ තියෙන රූපෙද ඇහැ හදලා දෙන රූපෙද? ඇත්ත ඇති හැටියට බැලුවොත් ඇහැ නිසා සකස් වෙන රූපේ නේද එතන පහළ වෙන හිත දැනගන්නේ. ඒ වුණාට අපි ඇහෙන් දැකලා හිතන්නේ නම් එළියේ තියෙන රූපේ දැනගත්තා කියලා. මදුරුවෙක් එළියේ ඉන්න මදුරුවව දැනගත්තා කියලා. දැන් අන්න මදුරුවා ඇහැට පේන වෙලාව හිතන්න. ඇහැට දැర్శණය වෙන වෙලාව. ඒ වෙලාවේදී මොකද වෙන්නේ? පේනවා. පේන්නේ කොහමද? මේ ඇහේ තියෙන කාචෙන් මදුරුවාගේ රූපයක් සටහනක් ඇහැ ඇතුලේ හැදෙනවා. නේද? ඔය සටහන ඔකට තමයි ප්‍රසාද රූපය කියන්නේ. චක්කු ප්‍රසාද රූපය ඇහැ හදලා දෙන ඒ ඔව් සටහන චක්කු ප්‍රසාද රූපය. එතකොට ඒක තියෙන්නේ කොහෙද? ඇහෙන් එළියද ඇහැ ඇතුලේද? ඇහැ ඇතුලේ. දැන් ඇහැ ඇතුලේ සකස් වෙන රූපයක් තමයි හිත දැනගන්න මේ විඤ්ඤාණයට අරමුණු වෙන්නේ නේද? එළියේ තියෙන රූපේ අරමුණු වෙන්න බෑ නේද? ඇහැ පියාගෙන හිටියනම් එහෙම අරමුණු වෙයිද?
නෑ.
එතකොට එළියේ ඉන්න මදුරුවා නෙමෙයි මේ අරමුණු වෙලා තියෙන්නේ. එළියේ ඉන්න මදුරුවාගේ ඇහෙන් අර කණ්ණාඩියේ වගේ හැදුන ප්‍රතිබිම්බය. නේද? ප්‍රතිබිම්බය තමයි විඥාණයට අහුවෙන්නේ. එතකොට ඒ ප්‍රතිබිම්බය බාහිර දෙයක්ද නැත්නම් අභ්‍යන්තර ඇතුලේ තියෙන දෙයක්ද? ඇතුලේ ඇහැ නිසා සකස් කරලා දෙන සටහනක්, ප්‍රසාද රූපය. එතකොට චක්කු විඥාණයට අරමුණු වෙලා තියෙන්නේ ඇහැ නිසා සකස් කරලා දීපු රූපයක්. ඒක අපි දන්නවා වර්ණ සටහනක් විතරයි. නේද? දැන් අපි තව ආයතනයක් ගත්තොත් දැන් මදුරුවාගේ සද්ද ඇහෙන වෙලාව ගත්තොත් කන නිසා සකස් කරලා දෙන ඒ සද්ද සටහන තමයි හිත දැනගන්නේ. සෝත විඥාන නේද? කන නිසා සකස් කරලා දෙන ඒ සෝත ප්‍රසාද රූපයකට කියන්නේ. ඒක තමයි විඥාණයෙන් දැනගන්නේ. හරි. එතකොට එළියේ තියෙන සද්දෙද දැනගන්නේ කන නිසා සකස් කරලා දෙන ඒ සද්ද සටහන. ඒ වගේමයි මදුරුවක් කනකොට රිදෙනවා දැනෙන්නේ මේ කාය ආයතනය හදලා දෙන ප්‍රසාද රූපේ. කාය ප්‍රසාද රූපේ. ඒතර ඒක තමයි කාය විඥාණය දැනගෙන තියෙන්නේ. නේද? ඒතර ප්‍රසාද රූප කියන්නේ ආයතනකින් සකස් කරලා දෙන දෙයක්. මේ ඉන්ද්‍රියකින් සකස් කරලා දෙන දෙයක්. දැන් ඉන්ද්‍රිය කියන්නේ දැන් ඇහැ නිකන් කැමරාවක් වගේ කියලා හිතුවොත් කැමරාවෙන් ගන්න ෆොටෝ එක තමයි ඔන්න දැන් අපි දකින්නේ. එළියේ තියෙන ඇත්ත රූපය නෙවෙයි. නේද? ඒකේ ගත්තු ෆොටෝ එක තමයි දැන් ෆොටෝ එක දිහා තමයි බලන්නේ. ෆොටෝ එක දිහා බලලා අපි හිතනවා එළියේ තියෙන දේ දැක්කයි කියලා. කාගේද මේ ටෙලිෆෝන් තියෙන ඒවා බලන්නේ එක්කෝ. දැන් ඇහැ නිසා හරි කන නිසා හරි මේ ඇහැ නිසා හරි කන නිසා හරි එතකොට මේ උපකරණකින් හදලා දෙන ප්‍රසාද රූපය කියන එක එළියේ තියෙන රූපය නෙවෙයි කියන එක පැහැදිලි නේද? ඒක නිකන් අර කැමරාවකින් ගත්ත ඡායාරූපය වගේ. ඒක බාහිරේ තියෙන දේ නෙවෙයිනේ. නේද?
ඒක එක වෙලාවට දීපදෙකට ඕක වැඩෙන්න පුළුවන් ඔය හැක්සරට.
ඔව්. ඔව් එහෙමත් හිතන්න පුළුවන්. දැන් එක එක්කෙනාගේ ඇස්වල හදලා දෙනවා අය එක එක සටහන්. ඒ කියන්නේ අපි කැමරා කීපකින් ෆොටෝ ගත්තා නම් ඒ ඈ ඒ කැමරා ඔක්කොගෙම ඒක සටහන් වෙනවා. අන්න ඒ සටහන්. අන්න ඒ වගේ තමයි ප්‍රසාද රූප. ඒක පැහැදිලි නේද? දැන් මොන ආයතනෙන් ප්‍රසාද රූපේ හදලා දුන්නත් අර කැමරාවකින් අරන් දීපු ඒ සටහනක් වගේ. හරි. එතකොට විඥාණයට අරමුණු වෙන්නේ විඥාණයෙන් දැනගන්නෙම ඔය සටහන. ප්‍රසාද රූපම පමණයි. කවදාවත් විඥාණයට බෑ බාහිර එළියේ තියෙන රූපය දකින්න. විඥාණය ඇති වෙන්නේ ආයතනයක් හින්දානේ. ආයතනයක් උදව් කරගෙනනේ. මේ සලායතනෙන් එකක් උදව් කරගෙනනේ. එතකොට ඒ වයින් අරන් දෙන සටහනමයි විඥාණයට දැනගන්න පුළුවන්. එතනින් අමතරව එළියට ගිහිල්ලා බලන්න බෑ මොනවද තියෙන්නේ කියලා. පියර කැමරාවෙන් ගත්ත ෆොටෝ එක දිහා බලනවා වගේ තමයි. සටහන විතරයි බලන්න පුළුවන්. ඔව්. ඊට වඩා ශක්තියක් නැහැ එළියට ගිහිල්ලා එළියේ තියෙන්නේ මොකද්ද කියලා දකින්න ශක්තියක් නැහැ. දැන් අපිට නම් පුළුවන් ඒ කැමරාවේ ෆොටෝ එකක් බලත හැකි එළියේ තියෙන එකක් බලත හැකිනේ. කැමරාව ගත්තහම දැන් කාට හරි කැමරාවෙන් ගන්න එක විතර නම් දකින්න පුළුවන්. එයාට ඒ නියම ස්වභාවය දකින්න බෑ. අපි හිතමු දැන් ඔයගොල්ලෝ ගිහින් නැති තැනක පිටරට ඇමරිකාවේ ගිහින් නැහැ කියලා හිතමු කවුරුත් නේද? ඒතර කවුරු හරි ගෙනත් දෙනවා එහි ෆොටෝස්. හා මෙන්න මේක තමයි නයගරා දිය ඇල්ල කියලා ඔන්න ගෙනත් දෙනවා. දැන් අපිට ඕකෙන් විතරයි නේද අරක ගැන හිතා ගන්න පුළුවන්? සටහනෙන් විතරයි නේද? ඒ සටහන දිහා බලලා හිතා ගැනීමක් විතරයි නේද කරන්නේ? අපි ගිහිල්ලා නැහැ කවදාවත්. ඒක කවදාවත් ගිහින් නැති තැනක ෆොටෝ එකක් දුන්නොත් හරි කවුරු හරි කියපු දෙයක් හරි අහලා අපි හිතා ගන්නවා විතරයි නේද? හ්ම්. දැන් ඒ හිතා ගන්න දේ එහෙම්මම වෙයිද එතෙන්ට ගියොත්? ඊට වඩා වෙනස් ස්වභාවය. අපි අහලා තියෙන විදිය නෙමෙයි ගොඩක් වෙලාවට ගිහිල්ලා බැලුවහම. දැන් සමහරු දඹදිව ගිහිල්ලා ඇති නේද? ඈ ගිහින් නැත්නම් අහලා විතරයි තියෙන්නේ. දැන් ගියපු අය බලන්න යන්න කලින් අහලා තිබුණ විදිහමද ගියාම තිබුණේ? නෑ නේද? ගිහාම දකින දේ අර අහලා තියෙන දේ නෙවෙයි. ඊට කලින් ෆොටෝ එහෙම දැකලා එක එක්කෙනාගෙන් අහලා තියෙන්නේ. හැබැයි එතෙන්ට ගිහාම වෙනස් නේද? එතකොට බලන්න දැන් අපි ලෝකෙ ගැන දැනගන්නේ ආයතන හයෙන් විතර නම් ආයතන හය කරන්නේ අර ෆොටෝ ටිකක් අරන් දෙන එක නම් ප්‍රසාද රූප කියන ෆොටෝ ටික අරන් දෙනවා අපිට ඔන්න ලෝකෙ ගැන දැනගන්න. ඈ ඒක හරියට දැන් දිව්‍ය ලෝකෙ ගැන එහෙම අහලා තියෙනවා නේ? ගිහින් නැද්ද? මතක නෑ. දැන් දිව්‍ය ලෝකෙ ගැන දන්න ඔක්කෝම ගොඩක් දේවල් දන්නවනේ නේද? කප්රුක තියෙනවා, සක්‍රයා ඉන්නවා, එහෙම තව කතන්දර දන්නවා නේද? දැන් දිව්‍ය ලෝකෙට ගියොත් ඔය හිතාගෙන ඉන්න විදිහම වෙයිද? ගිහිල්ලා බලන්න ඕනේ. නෑ ඔය මේ හිතාගෙන හිටියේ මොකද්ද කියලා හිතේ එතෙන්ට ගියාම නේද? ඈ යන්න හම්බ වුණොත් ඉතින් දැනගන්න පුළුවන් මේ හිතන් හිටිය විදියද ඒ කියලා. ඈ ඒකේ තමයි අපායත් අහලා තියෙන ටිකනේ නේද? ගිහිල්ලා විඳින්න ගියා නම් ඔය අහලා තියෙන විදිය නෙමෙයි. ඈ ඔව්. එතකොට බලන්න අපි මේ නිකන් හිතාගෙන ඉන්න ටිකෙන් හිතාගෙන ඉන්න එකයි ඇත්ත ස්වභාවයයි කියන එක දෙකක් නේද? අපි හිතාගෙන ඉන්න එක නිකන් මුලාවක් විතරයි. ඒ කියන්නේ හිතෙන් මවා ගැනීමක් විතරයි. මේ විදිහ වෙන්න ඇති කියලා හිතාගන්න නේද? එහෙම හිතාගන්න ඉතින් අපි මොන මොනවා හරි ටිකක් උදව් කරගන්න නේද? කවුරු හරි කියපු දෙයක් හරි ෆොටෝ එකක් හරි මොකක් හරි උදව් කරගෙන තමයි අපි හිතාගන්නේ. හ්ම්. එතකොට අපි මෙච්චර කල් ලෝකෙ ගැන දැනගෙන තියෙන්නේ මේ 6 දෙනා අරන් දීපු ෆොටෝ ටික බලලා සටහන් ටික නැත්තම් ප්‍රසාද රූප ටික දැකලා. දැන් හොඳට දන්නවා කියලා ලෝකෙ ගැන හිතන් හිටියට ලෝකෙ කියන්නේ මේ ළඟපාත වටපිටාව එළිය දුරක් නෙවෙයි. දන්නවා කියලා හිතන් හිටියට දැනගෙන තියෙන්නේ මේ කැමරාව ඇතුලෙන් ඇහැ කියන ඇහෙන් අරක් දීපු සටහන් ටික දිහා බලලා බාහිරේ ගැන හිතාගෙන නේද? කණෙන් අරන් දීපු සටහන් ටික දැකලා බාහිරේ ගැන හිතාගෙන තියෙනවා. ඒකට මේ හිතාගත්තු ලෝකයක් නේද අපි දැන් මේ ඇත්ත කියලා හිතාගෙන දැනට ජීවත් වෙන්නේ. පේනවද ආයතන හයෙන් අරන් දීපු සටහන් ටික දිහා බලලා ෆොටෝ ටික දිහා බලලා අපි හිතාගත්තු ලෝකෙක තමයි මේ ජීවත් වෙන්නේ එළියේ තියනවා කියලා. හිතා ගන්න පුළුවන්ද ඔය කියන කතාව? දැන් මෙච්චර කල් ඇත්තට එළියේ තියනවා කියලා හිතුවට නේද? අපේ හිතට නැත්නම් විඥාණයට ගිහින් බලන්න පුළුවන්ද මේ ආයතන වලින් එළියට ගිහිල්ලා එළියේ තියෙන්නේ මොනවද කියලා? බෑ. බැලුවොත් ඇහැ හරහමයි දකින්න පුළුවන් පේන්නේ. නේද? ඇහැ නැතුව දකින්න පුළුවන්ද එළිය? බෑ. ඇහි මේ ලෙන්ස් එකෙන් හදලා දෙන එකමයි අපිට දකින්න පුළුවන්. විඥාණයට දකින්න පුළුවන්. නේද? එතකොට අර දිව්‍ය ලෝකේ ගැන දැනගත්තා වගේ නේද දැන්? දිව්‍ය ලෝකේ නම් ෆොටෝවත් නෑ ඉතින් ඔය ඇඳපු රූපයක් තමයි බලන්න තියෙන්නේ. පන්සලේ තියෙන චිත්‍රයක් වත්. ඈ මේ වගේ වෙන්නේ නැති කියලා. ඔව් අන්දේව අලියා ගැන කියනවා වගේ තමයි. එතකොට මේ ආයතන නිසා දැනගත්තු ලෝකයක් නේද අපට තියෙන්නේ? සලායතනේ නිසා දැනගත්තු ලෝකය. අපි හිතන්නේ නම් නෑ නෑ අපි දන්නවා එළියේ තියෙන දේවල් නේද? අපි අත්දැකලා තියෙනවා කියලා. හොඳට ආඩම්බර වෙලා මං ගොඩක් දන්නවා කියලා ලෝකෙ ගැන මං ගොඩක් දන්නවා කියලා හිතන් හිටියට අර අපි දිව්‍ය ලෝකේ ගැන දන්නවා වගේ තමයි. කාට හරි ඉතින් විස්තර කර දෙ හැකි දිව්‍ය ලෝකේ මේ වගේ කියලා. නේද? ඔන්න ඔය වගේ වැඩක් තමයි අපි ලෝකේ ගැන කතා කරනවා කියන එක. කවදාවත් ගිහින් නැති අත්දකලා නැති දෙයක් ගැන තමයි බාහිර ලෝකය කියන්නේ. අපි හිතන් ඉන්නවා ගිහිල්ලා අත්දකලා තියනවා කියලා. හැබැයි අත්දැකලා තියෙන්නේ මේ ආයතන හයෙන් කියන දේ විතරමයි නේද? ඔය හය දෙනා කියන විස්තරේ විතරයි අපිට මේ වෙනකන් අය හිතට ලැබිලා තියෙන්නේ. ඒ කියන්නේ එක එක අර ෆොටෝ ඇල්බම් බල බල ඉන්නවා හය දෙනා අරන් දෙන මැරෙනකම්. ඔහු ඉපදුන දවසේ ඉඳන් ඕක තමයි කරේ. ඒ හය දෙනා එක තමයි. ඉතින් බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ තියෙන්නේ සලායතන ලෝකයක්. සලායතන නිසා සකස් කරලා දෙන සංස්කාර ලෝකයක්. සංස්කාර කියන්නේ මොනවද? හිතෙන් හදන චේතනා ටික නේද? අර දැන් ෆොටෝ එක බලලා ඉතින් එක එක අදහස් එනවනේ මේක ඉන්නේ මෙයා මේක මෙහෙමයි මෙහෙමයි මේ වගේ. ඒවා මොනවද? හිතේන චේතන අදහස්. එයා තමයි සංස්කාර කියන්නේ. දැන් අපිට චිත්‍රයක් දිහා බලාගෙන එක එක ඒවා කියන්න පුළුවන් නේද? මේකේ තියෙන්නේ මේකයි මේකයි මේකයි. ඒක එක්ක නෑ එක එක දේවල් කියනවා. එකම චිත්‍රය බලාගෙන. නේද? ඒ කියන්නේ එතකොට මොනවද? එක එක්කෙනාගේ හිතට එන අදහස්, චේතන. ඒකට තමයි සංස්කාර කියන්නේ. චේතනානේ සංකාර වෙන්නේ. නේද? එතකොට අපි ඇහෙන් හදලා දෙන, ඇඳලා දෙන චිත්‍රය දිහා බලාගෙන එළිය ගැන කියනවා. ඈ? නේද? කණෙන් හදලා දෙනවා තව චිත්‍රයක්, ඕක දිහා බලාගෙන එළිය තියෙන්නේ මේවා 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 කියලා කියනවා. ඒ කියන්නේ කවුද? හිත අපේ විඤ්ඤාණය තමයි කියන්නේ මේ එළියේ තියෙන දේවල් ගැන කතන්දර ටික. ඈ? එතකොට විඤ්ඤාණය මායාකාරයෙක්ද නැද්ද? මායාකාරයෙක්. එයාට පේන්නේ චිත්‍ර ටිකක් විතරයි. ෆොටෝ ටිකක් විතරයි. එයා මවනව ලෝකයක් ඇත්ත ලෝකයක්. ඒවත් එති ඒ වගේ තම එළිය තියෙන ඒව නෙවෙයි. මනසට අරමුණු වෙන ඒවා මේ ධම්ම කියලා කියන්නේ නේද? මන ධම්ම මනෝ විඥාන. ඔන්න ඉතින් හිතා ගන්න පුළුවන් ඒ මන කියන ආයතනේ හැදෙන ධම්ම හින්දා හැදෙන සටහන කියලා නිකන් හිතා ගන්නකො. ඒක තමයි මනෝ විඥාණයෙන් දැනගන්නේ. දැන් මනෝ විඤ්ඤාණයට කරන්න පුළුවන් වැඩේ තමයි අර ෆොටෝ එකක් ගහලා දෙනවා. එතකොට මනෝ විඤ්ඤාණයෙන් ඒක අරමුණු කරනවා. එතකොට මෙතන තියෙන වෙනස තමයි දැන් අර මේ මොහොතේ ගන්න ෆොටෝ එක නෙමෙයි. මේ මනසට පුළුවන් අතීතේ දැන් දැන් කලින් දැකපු ගෙදර ඒක දැන් ඇදලා ගන්න පුළුවන් නේද? අපි එනකොට තිබුණ ගෙදර ස්වභාවය දැන් මන කියන එකට ධම්ම වෙනවා. මෙතන ගෙදර නැහැනේ. ඒතර මනසේ ඇති වෙන ධර්මතාවයක්මයි මනසට අරමුණු වෙන්නේ. මන ධම්ම. එතකොට අලුතෙන් හැදෙන විඥාණය කියන්නේ මේ මොහොතේ හැදෙන හිත. වර්තමාන. අපි ඊයේ වුණ එකක් ගැන හිතුවට අපි ඊයට යනවා නෙවෙයි. මේ මොහොතේ තමයි හිතන්නේ නේද? එතකොට ඒකත් මේ මොහොතේ හැදෙන හිතක් නිසා අතීතයක් නෙවෙයි. ඒ හිත හැදෙන වෙලාවේ ඒ විඥාණයෙන් දැනගන්නවා නේද? අපි හිතන්නේ අපිට විඥාණය කියන්නේ අතීතය කියලා. දැන් විඥාණයෙන් කියන දේ මතක තියාගන්න මායාව. විඥාණයට කරන්න පුළුවන් දේ අපි අඳුරගන්න ඕන. ඒක තමයි ඇත්ත. නේද? තර විඥාණයට තියෙන හැකියාව අඳුර ගන්න ඕන. දැන් විඥාණයට තියෙන හැකියාව මොකද්ද? මේ ෆොටෝ එකක් බලන එක. ආයතනකින් නේද? මේ කැමරා හයෙන් එකකින් ගහලා දුන්න ෆොටෝ එකක් දකින්න එක විතරමයි විඥාණයට කරන්න පුළුවන්. බාහිර ලෝකේ තියෙන දේක් දකින්න හැකියාවක් නැහැ. හැබැයි එයා බුරුකාරයෙක් හින්දා එයා කියනවා මං ගියා වගේ කියනවා. දිව්‍ය ලෝකේ ගැන කියනවා දිව්‍ය ලෝකේ ගිහින් ආවා වගේ. කවුරු හරි දිව්‍ය ලෝකේ ගැන කිව්වොත් අපි දන්නවා නේද? එයා ගිහින් ඇවිල්ලාද නැත්නම් ඈ වෙන විදියකින් කරන විස්තරයක්ද කියලා නේද? දැන් ඔය විදිහට අපි විඥාණය ගැන දන්නේ නැහැ. ඒකයි මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. විඥාණයට කරන්න පුළුවන් දේ එයාගේ සීමාව අපි අඳුරගෙන නැහැ. ඇයි? අපි කියන බොරු ටික කොහොම විශ්වාස කරලා දැන් කවුරු හරි ඇවිල්ලා කියනවා ඈ දැන් ඔන්න ඉන්දියාවේ දඹදිව ගැන ඇවිල්ලා විස්තර කියනවා මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි. හරි. ඉතින් අපි මුලින් ඕක ඇත්ත කියලා හිතාගෙන ඉන්නවා. පස්සේ අහුවෙනවා මෙයා කවදාවත් ගිහින් නැහැ දඹදිව. බොරු ඔක්කොම. බොරු කියන්නේ එයා මේ කතාවක් ගොතලානේ කියන්නේ. එතකොට එයා ගිහින් නැත්තා නේද? එතකන් අපි විශ්වාස කරගෙන ඉන්නවා කියන දේවල් අපිත් ගිහින් නැති හින්දා. හරි. ගිය දවසට තමයි දැනගන්නේ මේ මොන බුරුද කියලා තියෙන්නේ කියලා. මුලා කෙරුවා කියලා. හරි. එතකොට ඔන්න ඔය විදිහේ වැඩක් තමයි දැන් අපිට විඥාන හයට කරන්න තියෙන්නේ. මේ ආයතන හයෙන් අපිව රවට්ටනවා. හරියට අර දඹදිව ගියා වගේ විස්තර කරනවා කවදාවත් ගිහින් නැහැ. දිව්‍ය ලෝකේ ගියා වගේ විස්තර කරනවා ගිහිල්ලා නැතුව. හරි. එළියට ගිහින් බලලා ආවා වගේ විස්තර කරනවා එළියට යන්න බෑ එයාට. එයාට මොකද්ද පුළුවන්කම? ආයතනෙන් සකස් කරලා දෙන අර ෆොටෝ එක බලන එක විතරයි. අපි එයාගේ හැකියාව දැනගන්න ඕන. මෙච්චරයි මෙයාට කරන්න පුළුවන්. හරි.
මේ ෆොටෝ එක ටික කාලයක් තියාගන්න නේද?
එයා ඉතින් විස්තර කරන්න ඕක ආයයි කියන්න තියා ගන්නවා.
ඔව්. වෙනස් වෙනවා ඉතින් අර වෙනස් වෙනවා.
ඒවත් ඉතින් අපිට කතාව හදලා දෙනවා. දැන් අර ඉස්සර තිබුණ විදිහ නෙමෙයි දැන් වෙනස් වෙලා දැන් මේ විදිහයි කියලා නේද? තව රවට්ටනවා. මුලින් රවටෙන එක්කෙනෙක් තව ටික රවට්ටන්න ලේසින් නේද? පළවෙනි සැරේ අපි බොරුවක් කියනකොට රැවටුණා නම් තව ටිකක් කියලා එයාව රවට්ටන්න ලේසි. රැවටෙන එක්කෙනෙන්නේ නේද? බොරුව කියනකොට අහුන් නැත්තම් එයාව ලේසි නෑ රවට්ටන්න. කොච්චර බොරු කිව්වා.
එතකොට මහත්මයා සලායතන වලින් ආරම්භන රූපයන් සියල්ලම අපි විඥාණයෙන් සකස් කරලා දෙන රූප කියන එක දැන් අපට වැටහෙනවා. ඒ ඇවිල්ලා සියලුම රූප ලෝකෝත්තර ලෞකිකනේ.
ලෞකික වෙන්නේ ඕවා ලෝකේ තියෙනවා කියලා විශ්වාස කරනකම්. දැන් එළියේ තියෙනවා කියලා විශ්වාස කරනකම් අර බොරුකාරයව අපි විශ්වාස කරනවා. ලෝකෝත්තර වෙන්නේ අපි මෙයා දැක්කේ මෙච්චරයි. මේක මේ හදලා කියපු කතාවන්නේ. ඒක ඒක හැදුවේ කොහෙද? හිත ඇතුලේ. එළියට ගින් නෙමෙයි. අපි දැන් අර දඹදිව ගිහිල්ලා නැහැ. මෙහි ඉඳන් කියනවා දඹදිව ගැන විස්තරේ. අන්න ඒ වගේ වැඩක් මේ කරලා තියෙන්නේ කියලා. ඒක දැනගන්න එක.
හදලා දුන්නේ බාහිර එකක්.
ඔව්.
ඒක නෙමෙයි අපි දැක්කේ
අභ්‍යන්තරේ. ඒක නෙමෙයි මේ අභ්‍යන්තරයේ මේ හිත ඇතුලේ වුණ සිද්ධියක්. ඒක හරියට අපි හීනයක් දැක්කා වගේ හිතෙන් කියන දේ දැනගත්තා කියන්නේ. හීනයක් දැක්කා. හිතෙන් සකස් කරපු ටිකනේ දැනගෙන තියෙන්නේ. නේද? බාහිර ස්වභාවය නෙවෙයි නම් දැනගෙන තියෙන්නේ. හිතෙන් කියපු කතා ටික නම් දැනගෙන තියෙන්නේ. හීනයක් දැක්කා වගේ නේද? එතකොට බාහිර ලෝකෙට අහු වෙනවද? නෑ, බාහිර ලෝකෙ බාර ගන්න නෑ. එතකොට ලෝකෙට අයිති දැක්ම නෙවෙයි. ලෝකයේ ඉක්මවා දැක්ම. ලෝකෝත්තර. මෙච්චර කල් පිළිගත්ත ලෝකෙන් මිදෙනවා. එතකොට ඉතින් අර බාහිර රූපයක් වෙනස් වුණා කියලා අපිට අඬන්න වෙනවද? නෑ. ලෝකෙට අහු වෙන්නේ නෑ එතකොට. විඥාණය කියන්නේ හිතම තමයි. දැනගන්න ස්වභාවයනේ විඥාණය කියන්නේ. ඔව්. ඔව්, දැන් මේ බුරුකාරයන්ගේ තියෙන එක ගතියක් තමයි. ඒ කට්ටිය එකතුයි. එක්කෙනෙක් කියන බරුව අනිත් එක්කට ඒකත් පාවිච්චි කරනවා. එයාගේ බොරුව තව ටිකක් ලස්සන කරන්න.
බොරුව ඇත්ත කරන්න.
ඇත්ත කරන්න. දැන් ඕ ඒගොල්ලෝ හරි යාළුයි. එක જાතියයි එකතු වෙනවනේ නේද?
දැන් අර බාහිරින් පේන අර චෛත්‍ය.
ඔව්.
මම මගේ ඇහෙන් ගත්ත රූපය කියන එක මම මනසින් හිතනවා. මේ දකින්නේ
ෆොටෝ එකක්.
ෆොටෝ එකක්
තමයි. මේ දකින්නේ ෆොටෝ එකක් කියලා හිතන්න එච්චරයි.
එතකොට ඒකද ලෝකෝත්තර සිටි?
ඒක එක්තරා විදිහකට දැන් අපි අර බාහිර ලෝකෙන් මිදෙනවා. මෙච්චර කල් පිළිගත්ත අර සතර මහා ධාතුයෙන් හැදිච්ච ලෝකෙන් මිදෙනවා දැන්. ඒ කියන්නේ රූප වලින් රූප ඉක්මවා දකිනවා. මෙච්චර කල් පිළිගත්ත රූප ගොඩක් තියනානේ ලෝකේ කියලා. එළියේ තියනවා කියලා. දැන් නෑ, මේ ෆොටෝ එකක් විතරයි. මෙහෙම බැලුවම ඔන්න ෆොටෝ එකක්, ලස්සන ෆොටෝ එකක්. එහේ කැමරාවෙන් අරන් දුන්නා.
ඒක
තමයි මේ පේන්නේ.
අපි ඇත්තම දැන් මේ මොහොතේ සියලු දෙනා මොකද හිතනවානේ නේද? දැන් මාතේ අවබෝධයත් එක්ක අවබෝධ කරගන්න දීමත් එක්කලා අපි මනසෙන් එක හිතුවා. හිතන. දැන් ඔක ප්‍රත්‍යක්ෂ කරගන්නේ
ඒ ප්‍රත්‍යක්ෂ කරගන්න එක තමන්ගේ වැඩක්. දැන් මේ හරි දැක්ම ඇති කරගන්නයි මේක උදව් වෙන්නේ. සම්මාදිට්ඨිය. ඔව්, ප්‍රත්‍යක්ෂ වෙන්නේ දැන් ඒකට අදාළ මාර්ගයේ ඊළඟට වැඩෙන්න ඕන. මාර්ගේ පටන් ගන්න තැනනේ ඔය කියන්නේ ලෝකෝත්තර දැක්ම. මෙන්න මේ විදිහේ දැක්ම. සම්මාදිට්ඨිය. ඒ අනුව තමන් මෙනෙහි කරනකොට ඉතුරු තව තව ඕක ප්‍රත්‍යක්ෂ වෙනවා. අහලා දැනගත්ත විතරනේ. ඒක තව නුවණින් හිතට පෙන්වන්න ඕනේ. දැන් හිත අපිට බොරු කියනකොට බොරුකාරයා බොරු කියනකොට අපි කියන්න ඕන ඔය බොරුවක් කියන්නේ. දැන් මේ බොරු කියන්නේ මායය. මේ ලෝකෙට අයිති කියන්නේ මායය. දැන් මායයගේ ලක්ෂණේ තමයි මායයව අඳුරගත්තාම එයා යනවා යන. නෑ මායයා කියලා කියපු ගමන් මායයා යනවා යන. ඒත් අපි බොරුව ඔය බොරුකාරයා බොරුවා කියනකොටම තව බොරු කියන්නේ නැහැ. අයින් වෙනවා. තොන්න ඔය දේ අපි පෙන්වන්න ඕන හිතට.
අපේම
මනසට මොකද? ඒ ලෝකේ යන්නනේ ඕක
කරන්නේ.
දැන් බලන්න ඕන ඔය බාහිරෙන් කරපු දේවල් වලින් නෙමෙයි. හිත ඇතුළට අවධානය යොමු කරන්න ඕන. මේ හිතෙන් කරන මායාව දකින්න ඕන. ඒ කියන්නේ දැන් එළියෙන් නෙමෙයි ලෝකේ හොයන්නේ ඊළඟට. හිත ඇතුලේ. හිත ඇතුලෙන් ලෝකේ දකින්නවා කියන එක දකින්න එක තමයි විදර්ශනය කියන්නේ. බාහිරෙන් ලෝකේ ගැන හොයන එක නෙවෙයි. ලෝකේ තියෙන්නේ හිත ඇතුලයි කියලා අවබෝධයක් එන්න ඕන. තමන් තුලයි. හරි? දැන් බුදුහාමුදුරුවෝ එහෙම දේශනා කරනවනේ නේද? ලෝකේ තියෙන්නේ මේ බඹයක් පමණ ශරීරය තුල. හරි? ඇයි එහෙම කියන්නේ? මේ ආයතන හයෙන් අරන් දෙන ෆොටෝ ටික තමයි මේ ලෝකේ කියලා ඊළඟට දැනගන්නේ. ඒ ටික බලාගෙන විඥානේ කියන දේ තමයි අපි එළියේ තියෙනවා කියලා හිතන්නේ. හරියට අර දිව්‍ය ලෝකේ ගැන දැනගත්තා වගේ. කවදාවත් ගිහිල්ලා නැහැ ඒ වුණාට විස්තර නම් කරයි නේද? දිවි ලෝකේ මෙහෙමයි අපාය මෙහෙමයි ඈ
කියන්නේ
ඔව් දැන් පංච උපාදානස්කන්ධය කියන්නේ දැන් රූප තියෙන්නම ඕනනේ එළියේ තියෙන රූප තියෙන්න ඕන නේද එළියේ රූපයක් තියනවා කියලා අපි දැඩිව විශ්වාස කරනවා දැඩිව බාර ගන්නවා අර චෛත්‍ය එළියේ තියනවා කියලා දැඩිව අරගෙන නේ ඒ උපාදාන කරලා මේ ෆොටෝ එකක් දිහා බලාගෙන විඥානේ කියන අන්න අතන චෛත්‍යයක් තියෙනවා චෛත්‍යයක ෆොටෝ එකක් බලාගෙන හරිද අන්න රෙහි චෛත්‍යයක් මේ වගේ එකක් තියෙනවා කියලා ඒක එහෙම්මමයි කියලා අපි උපාදාන කරනවා දැඩිව
ගන්නවා
පේන්නම තියෙනවා ඉතින් අපිට පේන්නේ ෆොටෝ එක කියලා අපි දන්නේ එළිය රූපයක්මයි පේන්නේ කියලා අපි බාර ගන්න පුරුදු වෙලා ලෝකෙට අහු වෙලා. එතකොට රූප උපාදානයක් නේද ඔය කරලා තියෙන්නේ. රූප උපාදාන. එතකොට රූප උපාදානස්කන්ධය කියන්නේ දුක. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. ලෝකෙට අහු වුණා, මායයට අහු වුණා. ආයතනෙට අහු වුණා. දැන් එළියේ දෙයක් තියනවා කියපු ගමන් ඔන්න අපට ආයතන ඕන ඒක අත්දකින්න. නේද? ආයේ ආයතන උපද්දන්න පුළුවන් ඒ තියනවා කියලා හිතන දේ අත්දකින්න. ඉතින් අපි ආයතන වලින් ඒක අත්දකින්න යනවා. ඒක හරියට අනිත් බොරුකාරයන්ගෙන් අහනවා මේ මෙයා කිව්වේ ඇත්තද? ඒක මොන වගේද? ඔව් වෙන වෙන අයගෙන් අහනවා දැන් පෙනුනට එහෙම්මම තියනවාද කියලා ගිහින් අල්ලලා බලන්න හිතෙනවා ඒ තව එක්කෙනෙක්ගෙන් අහනවා ඉතින් කාය ආයතනෙන් අහනවා ඔව් මෙයා කියපු එක ඇත්තද මේ ඇහැ කියපු දේ ඇත්තද කියලා අහන්නේ කාය ආයතනෙන් ඒ අහන්නේ තව විඤ්ඤාණයකින් එයාටත් පුළුවන් තව ෆොටෝ එකක් බලලා විස්තර කරන්න ඒගොල්ලෝ යාළු හින්දා ඇත්ත තමයි කියලා අපිට සහතිකේ දෙනවා. ඒක ඇත්තමයි. එතකොට විඥාණය කරන මායාව අඳුරගන්න කියලා ඔන්න බුදුහාමුදුරුවෝ පෙන්නනවා. විඥාණය විශ්වාස කරන්න එපා. එයා මායාකාරයෙක් මායූපමංච විඤ්ඤාණ මායාකාරයෙකුට තමයි උපමා කරන්නේ විඤ්ඤාණ. ඒත් මායාකාරය කවදාවත් ඇත්තක් පෙන්වන්නේ නැහෙනේ. නැති දෙයක්නේ තියනවා වගේ පෙන්වන්නේ. නේද? මුලා කරනවා. ඒතර විඤ්ඤාණය අපිව මුලා කරනවා. ඒ මුලාව ඇත්ත කියලා පිළිගැනීම තමයි ලෝකෙට අහු වෙන එක. ලෝකෙට අයිති දැක්ම. සංසාරේ යන දැක්ම. ලෝකෙට අයිති කියලා පිළිගත්තාම ඉතින් අපි ඒ වයින් ජීවත් වෙනවා. ඒ වයින් එක්ක සතුටු වෙනවා නැත්නම් දුක් වෙනවා අර කියපු අටලෝ දහමට අහු වෙනවා. හරි. ඒ වයින් තමයි අපි සැප දුක හොයන්න යන්නේ. නේද? ලෝකෙට අයිති දේවල් වලින්. ඇත්තටම ලෝකෙට අයිති දේවල් වලද සැප දුක තියෙන්නේ? ඈ? දැන් ඔයගොල්ලෝ මොනවද සැපයි කියලා හිතන්නේ? අපි හිතමු රත්තරන් මාලයක් තියනවා කියලා. දියමන්ති එහෙම අල්ලපු හ දැන් මෙතන තිබුණොත් එහෙම මොකද හිතෙන්නේ? මේක මට තිබුණා නම් කොච්චර සැපයිද කියලා හිතෙනවා නේද? අයිති කරගන්න. ඔව්. අල්ලලා බලන්න හිතෙනවා. කරේ දාලා බලන්න හිතෙනවා. ලස්සන බලන්න හිතෙනවා නේද? ගාන කීයද? ලොකු සෑහෙන වැඩ ගොඩක් තියෙනවා ඒතකොට. නේද? දැන් ඔක කොහොම හරි ඈ හොරකම් කරන්න හිතෙන කොහොම හරි අයිති කරගන්න හිතෙනවා. ආසාවනේ නේද? තණ්හාව එනවා. එතකොට දැන් ඔක කොහොම හරි අයිති වුණා කියලා හිතන්න. දැන් ඒ මාළේ දන්නවද මේක මං මෙයාට අයිති එකක් කියලා? නෑ. ඈ දැන් ඔක අපි හිතමු සල්ලි දීලා අරන් ගියා කියලා කොහොම හරි ණයක් වෙලා හරි නේද? ආ රත්තරන් මාලයක් කියලා හිතන්නකො. ඈ මොකක් හරි කරලා ගෙදර අරන් යනවා. දැන් අපි දාගන්නවා මේක මගේ. නේද? කඩේ තියෙනකන් ඒක මගේ නෙවෙයි නේ. දැන් මාලේ දන්නවද මේක මගේ දැන් අයිතිකාරය වෙනස් වුණා කියලා? ඉස්සෙල්ලා අයිති කඩේට දැන් අයිති මේ සල්ලි දීලා ගත්තු අරන් ගිය මේ මටයි අයිති කියලා මාලේ දන්නවද? නැහැ. දැන් ඔන්න දැන් මෙහෙට ආපු වෙලාවේ භාවනා කරන්න හොරෙක් ඇවිල්ලා ඔක අරන් යනවා. දැන් මාලේ කියනවාද බෑ මට එන්න බෑ මං මේ වෙන කෙනෙක්ට අයිති කෙනෙක් කියලා කියයිද? හොරාට කියයිද නැත්නම් හොරත් එක්ක යයිද? හොරත් එක්ක යනවා. නේද? එතකොට දැන් ඔන්න අපිව දුකටපත් කරන්නේ කවුද එතකොට? මාළේද අපේ හිතද? අපේ හිත. මාළේ දන්නේ එයා හොඳට යනවා. ඕනේ කවුරු අරන් ගියත් එයාට දුකක්වත් සැපක්වත් නැහැ. අපේ හිතට තමයි ඒක දැනෙන්නේ. එතකොට සැප දුක දෙකම දැනෙන්නේ. දැන් මාළේ ගත්තාම හරි සැපයි කියලා හිතුණා නේද? නැති වුණාම දුකයි. දැන් සැපයි දුකයි දෙකම ඇති කළේ කවුද? ඔව් මොකක් නිසාද? මාලය තියනවා කියලා දැඩිව විශ්වාස කරපු හින්දා නේද? එළියේ තියෙන රූපය අපි දැඩිව බාරගත්තා. මේක මාලයක්, මේක වටින දෙයක්. එහෙම කියලා දැන් එළියේ දෙයක් තියනවා, ඒකට වටිනකමකුත් දෙනවා ඒතකොට. වටිනකම වැඩි වුණාම ඒක Tamanට අයිති නම් සැපයි. හොරු අරන් යනකොට දුකයි. නේද? දැන් ඔය වටිනකම දුන්නේ කවුද? හිත. අපේ හිත අපේ තියෙන තණ්හාව. හරි. ආසාව. ඒකට ආස කරන්න හේතුනේ මෙහෙම දෙයක් තියනවා කියලා දැඩිව විශ්වාස කළා. නේද? දැන් අපි දන්නේ අපි මේ ෆොටෝ එකක් දිහා බලලා එළිය ගැන හිතුවයි කියලා. එහෙන් අරන් දීපු ෆොටෝ එකක් මේ. දැන් සමහර වෙලාවට රැවටෙනවනේ අර ඉමිටේෂන් මාළවලටත්. ඉතින් ඇයි අපි මේ එහෙන් අරන් දෙන ෆොටෝ එක තමයි බලන්නේ. ඒ ටික ඇති අපිට කෙලෙස් ඇති කරගෙන දුක් විඳින්න. සැප විඳින්න හරි දුක් විඳින්න හරි. සැප දුක කියන්නේ ලෝකෙට අයිති ලෝක ධර්මතා. නේද? අටලෝ දහම. ඒ තමයි ලෝකෙට අයිති දේවල් වල ධර්මතා. සැප දුක. නේද? අපි කැමති නම් සැපයි අකමැති නම් දුකයි. මේ ලෝකෙට අයිති දේවල් හින්දා. ඊළඟට අපි අහන දේවල් වලින් ඒ සද්දේ තියනවාද මේ බණිනවද හොඳ කියනවාද කියන එක නෑ. ඒක සද්ද සංඥාවක් විතරයි. ඒකට තේරුම දෙන්නේ කවුද? හිත. එතකොට මෙයා මට නින්දා කළා, මෙයා මට ප්‍රශංසා කළා කියලා හිත කියන්නේ. ඒකත් හරියට අර සද්ද කැමරාව වරන් දෙන ෆොටෝ එක දිහා බලලා එළිය ගැන කියනවා. ඒක තමයි අපි ඉගෙනගෙන තියෙන සම්මත දාලා. ඔව්. දැන් අපි නොදන්න භාෂාවකින් බැන්නා නම් අපි දන්නේ නැහැ. නේද? ඒකට thank you කියන්න තමයි එන්නේ. බොහොම ස්තුතියි. හොඳට බැන්නට පස්සේ. ඒ මොකද බැන්නද හොඳ කිව්වද කියලා අපේ හිතනේ හිතාගන්න. ඔන්න ඔය වගේ වැඩක් මේ වෙලාවට. නේද? දැන් ලෝකෙට අයිති කරපු ගමන් ඔන්න නින්දා ප්‍රශංසා වලට අහු වෙනවා. ලෝකෙට අයිති කලේ නැත්තම් මේ තව ෆොටෝ එකක් දැක්කා විතර. කන කියන කැමරාව අරන් දීපු ෆොටෝ එකක් දැක්කා. ඒකට ලෝකෙට අහු වෙනවද? නෑ, අටලෝ දහමට අහු වෙන්නේ නෑ. දැන් ඇත්ත ඇති හැටි දකින්න දකින්න අටලෝ දහමින් මිදෙනවා. ලෝකෙන් මිදෙනවා. ලෝකෝත්තර වෙනම කියන්නේ ඕක. ඒක ඕක ජීවත්ව ඉද්දි කරන්න පුළුවන් දෙයක්. ඕන මේ ප්‍රඥාව නුවණ වඩන්න ඕන. මායාවට අහු නොවන මට්ටමට හිත දියුණු කරන්න ඕන. ප්‍රඥාව වඩන්න ඕන. හරි? දැන් ආයතන කරන මුලාව අඳුර ගන්නවා. ආයතනය නිසා ආයතනේ නිමේ ඇත්තට මුලාව කරන්නේ විඥානය. ආයතනේ නිසා හටගන්න විඥානය. නේද? ඇත්තට විඥානයේ මායාකාරය කියන එක තේරුම් ගන්න ඕනේ.
කොහොමද මේ මායාකාරය කියන්නේ? ඒකේ බුද්ධිමට්ටම බලපාන්න දෙයක් සුද්ධෙන්ගෙන් පොඩරකේ මේ අදහස් සදා සම්මුති.
බුද්ධිමට්ටම කියන්නේ ලෝකෙට අයිති දැනුමටනේ අපි බුද්ධිමට්ටම කියන්නේ.
ඔව් ඒක තියෙන්නේ කන්දරයෙන් ඉන්න පුළුවන්.
ඈ?
ඒ දෘෂ්ටි මායාව.
ඒ මායා ගොඩක තමයි බුද්ධිය කියන්නේ දැනුමෙන් බුද්ධිය තියන අය. දැන් මේ දහමෙන් ප්‍රඥාව වඩපු අය දැන් ඒක බලා ගන්න තියෙන්නේ මේ එකම දෙයයි. ලෝක ධර්මතාවලට අහු වෙනවා. දටලෝ දහමට අහු වෙනවද නැද්ද? ඔය බුද්ධිය තියන අය. පොඩ්ඩක් බැනලා බලන්න. ඔය මොන බොරුවක්ද ඔය කියන්නේ ඔහොම නෙමෙයි කියලා බලන්න. කියනකොට මොකද වෙන්නේ කියලා. තරහ ගන්නවද නැද්ද කියලා බලන්න. වා ඔය ඇත්තටම අද්දක බුදයන් නෙමෙයිනේ කියන්නේ කියලා කියලා බලන්න. අටලෝ දහමට අහු වෙනවද කියලා ටෙස්ට් කරද හැකි. බුද්ධිමත. ඔන්න ප්‍රඥාවද බුද්ධියද කියලා බලන හැටි. ප්‍රඥාවන්තයව එහෙම වෙන්නේ නැහැ. අටලෝ දහමෙන් කම්පා කරන්න බෑ. ඕන තරම් බැනලක් බලන්න තරහ ගස්සන්න පුළුවන්ද කියලා. සද්ද නැතුව ඉන්න. ඒ කියන්නේ අර ෆොටෝ ටිකක් බලනවා වගේ, ඒ කියන්නේ නුවණයි සිහියයි පිහිටනවා. සිහිය පිහිටන්නත් ඕන, නුවණ පිහිටන්නත් ඕන. තේරුණාද? සතියයි සම්පජන්නේයි දෙකම ඕන කියන එක. සිහිය ඒ වෙලාවේ සිහිය තියෙන්නත් ඕන. සිහිය නැත්තම් අහු වුණා ලෝකෙට. හරි? ඔව්. ඉතින් සිහිය තිබුණට මේ වෙලාවේ මේක වෙනවා කියලා එක නුවණ යෙදෙන්නත් ඕන. මෙහෙම මේ ඔය ලෝකෝත්තර සම්මාදිට්ඨියෙන් එන ඇත්ත ඇති හැටි දකින නුවණයි සිහියයි. ඔය දෙක යෙදෙන කෙනා ලෝකෙට අහු වෙන්නේ නැහැ, ලෝකෝත්තර වෙනවා. හරි. එතකොට සිහියයි නුවණයි, නුවණ කියන්නේ ඔය ලෝකෝත්තර දැක්ම සම්මාදිට්ඨිය. ඔය දෙක එකට යෙදුනොත් ඔන්න සතිපට්ඨානෙ වැඩෙනවා. සතිපට්ඨානෙ වඩන කෙනා බුදුහාමුදුරෝ සහතිකයක් දෙනවා, අනිවාර්යෙන් අනාගාමී හරි රහත් හරි වෙනවා කියලා. කෙනෙක් සතර සතිපට්ඨානෙ වඩයිද නේද? ඔව්. අවුරුදු 7 ඉඳන් දවස් 7ට එනකන් අඩු කරගෙන යනවා නේද? මෙච්චර කාලයක් මේ විදිහට සිහියයි නුවණයි පිහිටුවොත් ඒකට වීරිය කළොත් වචන තුනක් දෙනවා. ආතාපි සම්පජානෝ සතිම. ආතාපි කියන්නේ වීරිය, සම්පජානය කියන්නේ ඒ නුවණ, සම්මාදිට්ඨිය ලෝකෝත්තර දැක්ම, සිහිය. ඔය ටික හරියට සතියක් දවස් 7ක් පිහිටෙව්වොත් අනිවාර්යෙන් අනාගාමි හරි රහත් හරි වෙනවා. ඔන්න කරනවා නම් වැඩේ. බැහැයි කියලා නෑ, තමන්ට ඕනකම තියෙනා නම් කරන්න බැරි වැඩක්. දැන් ඕක තේරුම් ගත්තා නම් නුවණ යෙදෙනවානේ නේද? නුවණ යෙදෙනවා නම් තව එක දෙයයි, සිහිය පිහිටන්න විතරයි. හැබැයි ඒ නුවණින් තේරුම් ගත්තු කෙනාට විතරයි ඕක කරන්න පුළුවන්. ඒකත් මතක තියාගන්න. ඒ නුවණ ඇති කරගන්න ඕන දහම අහලා. සම්මාදිට්ඨිය. දැන් ඒ සම්මාදිට්ඨිය තමයි ඔය අරන් දුන්නේ. ලෝකේ මොකද්ද? ලෝකේ හටගන්නේ ඇයි? ලෝක නිරෝධය දැන් පේනවා. මේකට රැවටුනොත් විතරයි ලෝකේ තියෙන්නේ. විඥානය කරන මායාවට අහු වුනොත් විතරයි ලෝකේ තියෙන්නේ. ඇත්ත ඇති හැටි දැක්කොත් ලෝකේ පිහිටන්නේ නැහැ, නිරුද්ධයි. නේද? එහෙනම් මාර්ගයයි දැන් වඩන්න තියෙන්නේ. බුදුදහම අහපු දැකපු කෙනාට තියෙන්නේ මාර්ගේ වඩන්න. ආයි කාගෙන්වත් අහන්න ඕනේ නැහැ දැන් මොන භාවනාවද කරන්න ඕනේ කියලා. නේද? දැන් ඕක වඩන්න යනකොට ඔන්න දැන් නුවණ ඇති කරගත්තා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ සිහිය පිහිටන එක. වැඩ තියනානේ කොහොමද සිහිය පිහිටන්නේ නේද? ඒ වැඩ කළා කියලා සිහිය පිහිටන්න බැරි කමක් නැහැ. නෑ විද්දා කියලා සිහිය පිහිටන්න බැයිද? කෑවා කියලා සිහිය පිහිටන්න බැයිද? මොන වැඩේ කරාමද සිහිය පිහිටන්න බැරි? නෑ ඉතින් කොච්චර ගොඩක් තිබුණත් කන්නේ කරන වෙලාවට එක වැඩයිනේ කරන්නේ. ඒක නවත්තන්න. එක වැඩක් කරනකොට තව එකක් ගැන හිතන එක නවත්තන්න. ඔච්චරයි කරන්න කියන්නේ. ඒකම තමයි තව විදිහට කිව්වොත් සිහිය පිහිටන්න කියන්නේ. වැඩ කොච්චර කරනවද කියන එක නෙවෙයි, ඕන තරම් වැඩ කරන්න. එක වෙලාවකට එක වැඩක් කරන වැඩේට සිහිය පිහිටන්න. ඒක ඉතින් පුරුදු කරන්න ඕනනේ. ඒ පුරුදු කරන්න තමයි ඉස්සෙල්ලා කය ගැන පොඩ්ඩක් සිහිය පිහිටවලා බලන්න. ඒ සක්මන එහෙම දුන්නේ දැන් තේරෙනවා දැයි සක්මන මේ විදිහට කළේ කියලා. ඒ විදිහට සිහිය පිහිටනකොට වෙන ඒවා හිතන්න බෑ. හරි. ඒ ගැනමයි හිතන්නේ. ඒකෙන් පුහුණුවක් දෙනවා. එක වැඩේකට සිහිය පිහිටන්න පුහුණුවක් දෙනවා. ඔය පුහුණුව දිනු කරගන්නවා. ඒකට තමයි බුදුහාමුදුරුවෝ උපදෙස් දුන්නේ ඉස්සෙල්ලා කය ගැන සිහිය පිහිටන්න. ඒකෙන් ලේසියි ටිකක් පටන් ගන්න. කපාරට හිත ගැන සිහිය පිටන්න ගියොත් බෑ ඒක කරන්න. හිත වේගේ වැඩි නේද? කය එච්චර වේගේ වැඩි නෑ. අපිට ටිකක් අල්ල ගන්න පුළුවන් නේද? අපි හිතන්න කලින් කය දුවන්නේ නැහැ. ටිකක් කල්පනාවෙන් හිටියෝ. හිත නෙදුවන්නේ ඉතින් හිත අල්ලගන්න කලින් මේ පුළුවන් එක්කෙනා අල්ලගන්නකො. කය කරන ඒවා ටික බලා ඉන්නකො. දැන් අපි බලා ඉන්නේ නැහනේ. අතපය හොල්ලනවා අපි දන්නේ නැහැ. නේද? අපට හොරෙන් ඒ වැඩ ටික කරනවා. අපේ සිහිය නැහැ. නේ ඔබට සිහිය පිහිටන්න. එතකොට හොරෙන් කරන්න බෑ. ඈ? කය ගැන සිහිය පිහිටන්න. හැම ඉරියව්වකදීම පොඩ්ඩක් බලන්න සිහිය පිහිටන්න. හත් දොස් එක අපි ඔව්. එහෙම සිහිය පිහිටනකොට කයෙන් කරන වැඩ ටිකට සිහිය පිහිටනකොට ඊළඟට මේක පේනවා මේ දැනීම් ගොඩක් නේද? කය කියලා අපි දැනගන්න දේවල් ගොඩක් දැනීම් ගොඩකට. ඒකට කියනවා වේදනා කියලා. ඊළඟට ඒවට සිහිය පිහිටන්න පුළුවන් වෙනවා. කයට සිහිය පිහිටලා පුරුදු වෙනකොට ඒක ඉබේම හැරෙනවා. ආයි අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. එකකින් පටන් ගන්නයි තියෙන්නේ. ඉතුරු ටික ඔටෝ. අර හයිවේ එකට වැටුණා වගේ තමයි යනවා ඉවර වෙනකන්. පාර වරදින්නේ නැහැ එතකොට. ඈ? ඔව්. නොකරන්න කලින් දැන් ඔය අවබෝධය ගැනීමත් ලොකු දෙයක්. දැන් අවබෝධය ගන්න හොඳට ධර්මය අහලා විමසන්න ඕන. දැන් ඔය කියපු ටික එකපාරටම මේක තේරෙන්නේ නැහැ. මොකද්ද මේ ෆොටෝ ටිකක් බලනවා කිව්වේ නේද? එළියේ තියනවා කිය. ආයතන ටිකෙන් අරන් දෙන ෆොටෝ ටික තමයි මේ බලන්නේ කියන එක හොඳට තේරුම් ගන්න. ඒක තේරුම් නැත්නම් ආයේ ඈ දැන් ඒක තේරුණා ගොඩක් අයට නේද? දැන් ඔයක වැටහුන් නැති අය ඒගොල්ලන්ගෙන් අහගන්න. තේරුම් ගත්ත අය අනිත් අයට කියා දෙන්න. මොකද්ද මේ කියපු කතාව කියලා. ඇහෙන් දකිනවා කියන්නේ ෆොටෝ එකක් දිහා බැලුවා වගේ කියන්නේ මොකද්ද? ඈ එළියට යන්න නැතුව අර කූඩුවක ඉඳන් ෆොටෝ එකක් බැලුවා. හ්ම් එළියට ගියේ නැහැ. ඒක ඉතින් ඔය නුවණ ඇතුව කළොත් ඔය ටික කරනවා. නුවණ නැතුව කළා නම් ඔය ටික වෙන්නේ නැහැ. දැන් ඕක වෙනම තේරුම් ගන්න. මේ මොන ආයතනින් දැනගත්තත් මෙච්චරයි. ඊට පස්සේ තියෙන්නේ සිහිය පිහිටන එක. එතකොට අර නුවණ යෙදෙනවා ඒකේ. ඒතර සති සම්පජානයි වෙනවා. දැන් ඕක දැනගත්තට සිහිය පිහිටන්නේ නැහැ. ඒක වෙනම් පුරුදු කරන්න ඕන. නේද? එතකොට නුවණත් ඕන සිහියත් ඕන. ওই දෙක නිකන් එන්නේ නැහැ. උත්සාහ කළොත් විතරයි. ආතාපි වීරිය කළොත් විතරයි. ඔව් සමාධිය උදව් වෙනවා. දැන් ඔය සිහිය පිහිටන්න ගියාම පේනවා සමාධිය නැතුව නම් සිහිය පිහිටන්න ලේසි නෑ. හිත කලබල වැඩි වුණහම මොන සිහිය පිහිටීමද? ඉස්සෙල්ලා හිත ටිකක් සංසුන් කරගන්නවා. ඔව් දැන් සමාධි ධ්‍යාන වඩන අයගේ හිත සංසුන්. එතකොට සිහිය පිහිටන්න ලේසි. දැන් ඔයගොල්ලෝ අත්දකින්නවනේ නේද? සමාධිය වැඩලා සක්මන් කරනකොට ටිකක් සිහිය පිහිටන්න ලේසි. සිහිය පිහිටලා සක්මණෙන් සිහිය පිහිටලා වාඩි වෙනකොට සමාධිය හැදෙනවා ඉක්මනට. ඔය දෙක එකකට එකක් උදව් වෙනවා. ඒකට සති සමාධි දෙකම අවශ්‍යයි. හරි? ඒතර ප්‍රඥාව යෙදෙනවා මේ දැක්මෙන්. සති සමාධි ප්‍රඥා. ඔය දෙක නිකන් එන්නේ නැහැ. ඒකට විරිය. වීරය කරන්න ඕනේ. ඒතර ඔය ටික කරන්නේ දැන් අපි මේ බුදුහාමුදුරුව ගැන ශ්‍රද්ධාවෙන්, ධර්මය ගැන ශ්‍රද්ධාවෙන් මේක ඇත්ත වෙන්නේ නැති. ඔන්න ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා ඔය ටිකෙන් තමයි මාර්ගයට වැටෙන්නේ. ඔය පහ වැඩෙනකොට ඒවා බල පහක් වෙනවා. ඉන්ද්‍රිය පහ බල පහක් වෙනවා. පංච ඉන්ද්‍රිය පංච බල. ඒක ඉතින් කරනකොට අහුවෙයි. දැන් සති සමාධි කියන දෙක දන්නවනේ. ප්‍රඥාව තමයි දැන් අර පෙන්වෙන නුවණ. ඈ නුවණින් දැනගන්න ටික. ওই තුනයි යෙදෙනකොට දැන් ඔකට උත්සාහ කරන්න ඕනේ නී වීරිය. දැන් ওই ටික ඔක්කොම කරන්නේ අපි මේ ධර්මය ගැන ශ්‍රද්ධාවකින් නේද? ශ්‍රද්ධාව. ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා. ඒව මුලින් එච්චර බලවත් නැහැ. ඔක කරනකොට කරනකොට දැන් සමාධිය මුලින් බලවත් නැහනේ. ඒකේ යෙදෙනකොට යෙදෙනකොට මොකද වෙන්නේ? බලවත් වෙනවා. සමාධිය වැඩෙනවා. සමාධිය හොඳට ආවහම ඕක නොකර බෑ. නේද? දැන් ධ්‍යාන වඩනකොට ඔය කරන්න ඕන. කලේ නැත්තම් නිකන් මදි වගේ. ඒ කියන්නේ බලයක් වෙලා. ඔව් නිකන් ඇඟට අමාරුයි වගේ කලේ නැත්තම් නේ. ඒ බලයක් බවට පත් වෙනවා. ශක්තියක් වෙනවා ඒක. ඒකයි බලයක් කියන්නේ. ඒකෙන්ම තමන්ව ඒක යදෝනෝ. ඒ මට්ටමට එනකොට අර ඉන්ද්‍රිය ටික බල වෙලා. ඒ මට්ටමට අනිත් ටිකත් වැඩි දියුණු කරගන්න ඕන. සතියත් ඒ විදිහට හදාගන්න ඕන. සතියෙන් හිටියේ නැත්නම් නිකන් අඩුවක් වගේ දැනෙන ගානට සතිය පුරුදු කරන්න. සමාධිය නැත්නම් අඩුවක් වගේ දැනෙන ගතියක් තියෙනවනේ. හැබැයි ඔක තියෙන්නේ සමාධිය කරනකම් විතරයි. ඒ හින්දා අතාරින්න එපා. ඒවා නැති වුණොත් ආයේ කරන්න හිතෙන්නේ නැති ගානට. ඕ එතකොට ලොකු උත්සාහයක් කරන්න වෙනවා. ඒ හින්දා ඔය හදාගත්තු සමාධිය අතාරින්න එපා. ඒක දවස ගානේ ටික වෙලාවක් හරි යදෙන්න. හරි. ඒ ඔය ටික කළොත් ඉතින් මාර්ගේ වැඩෙනවා. ඒකේ ආයේ බය වෙන්න දෙයක් නැහැ. මේ ධර්මය තේරුම් ගැනීමට ටිකක් ආයේ ආයේ ඒවා අහන්න, විමසන්න, සාකච්ඡා කරන්න, තව කෙනෙකුට පුළුවන් නම් කියා දෙන්න. කියා දෙන්න ගියාම ප්‍රශ්න එනවා. ඔව් ඒතර ප්‍රශ්නේ විසඳනකොට තමන් තව ටිකක් ඒක දැනගන්න බලවත්. ඔව් දැන් මම ඕගලන්ට කියා දීලා මම ඉගෙන ගන්නවා. එක එක විදිහට ප්‍රශ්න අහනකොට මම හිතනවානේ මේ පැත්තෙන් ඒක මගේ ප්‍රඥාව වැඩි වීම. ඒක ඕගලොත් පටන් ගන්න. ඒක දැන් දන්න දේ කාට හරි කියා දෙන්න. බලෙන් හරි කියලා ගන්නන්න. ඒ කට්ටිය තරහා කරගන්න නේද? ඔව් දැන් ඔයගොල්ලෝ අලුත් අයට කියා දෙන්න යන්න එපා. මේ ටිකක් භාවනා කරන අයට කියා දෙන්න යන්න. නැත්තම් මෙයාට පිස්සු කියලා කිය. ඔව් ඒවා දැන් ඔව අර මේ මනසට ගෝචර වෙන අයට විතරයි කියා දෙන්න පුළුවන්. හරි. ඒක කියන ධර්මය දන්න ධර්මයේ හැසිරෙන අයට විතරයි ධර්මයේ කියා දෙන්න පුළුවන්. අනිත් අයට ධර්මයේ කියා දෙන්න බෑ. ඔව්. නෑ එහෙම පිරිස් තමයි මෙහෙම එකතු වෙන්නේ. ඒ කියන්නේ ඔය සංසාර පුරුද්දක් තිබිලා තියෙන හින්දා. හැමෝටම එහෙම බෑ. ඔව්. අපි ඔක්කොගෙම එහෙම සංසාර පුරුද්දක් තිබිලා තියෙනවා මේ ධර්මයේ හොයලා. ඒ හින්දා තමයි ඒකට එකතු වෙන්නේ. එහෙම වෙනවා ඉතින්. ඒක මාව හම්බ වුණා කියන එකට වඩා දැන් ඔය අහන ධර්මය ඔව් දැන් ඉතින් ඕවා දැනගන්නකොට ඉතින් කතන්දර බණ අහගෙන ඉන්න හිතෙන්නේ නේද? අර විදර්ශනාවක් ගැන කතා කරන බණ තමයි අහන්න හිතෙන්නේ. ඔව් ඒක ඒ ප්‍රඥාවේ හැටිය. ඔව් සමහර වෙලාවට සිල් ගන්න හිතෙන්නේ නැහැ. එතන කරන වැඩ ටික දැක්කහම නේද? ඊට වඩා හොඳයි පැත්තකට වෙලා භාවනා කරගත්තනම් කියලා හිතෙනවා. ඔව් ඒක තමයි එහෙම තැනක් කොහා ගන්නවා. ඔව් ගොඩක් යනවා. ඉතින් ඒ තමන්ගේ ප්‍රඥා මට්ටම අනුව තමයි එක එක භාවනා ගැලපෙන්නේ. දැන් සමහර වෙලාවට දැන් කලින් මෛත්‍රී භාවනා හරි බුදුගුණ භාවනාව හරි ලොකු භාවනාවක් කියලා හිතාගෙන කළා. දැන් ප්‍රඥාව විදර්ශනා පැත්ත බලනකොට සමහර විට ඒක මදි. ඊට වඩා වෙනස් එකක් ඕන. සමහර විට මේ ආයතන ගැන මේවා වැඩ කරන හැටි පංච උපාදානස්කන්ධ ස්කන්ධ ආයතන ධාතු ඔය වගේ ඉතින් ඒවා එක එක ප්‍රඥා මට්ටම් අනුව තමයි ඒවා වෙනස් වෙන්නේ. ඒවා අහපු කාල ඊළඟට තමන් අවබෝධය ලබනකොට අර කාය ආය අහන්න අවශ්‍ය නැහැ. ඊට එහාට දේවල් තමයි ඊළඟට හොයන්න ඕන.
ඉස්සෙල්ලා ඒක අහලා තියෙන්නත් ඕන නැත්නම් මේක එක පාඩම නෑ. ආ. ඒක පොඩ්ඩක් අපි
ධර්මය දැක්කොත්තමයි බුදුන් දැක්කවෙන්. ඔව් ඒ සත්‍යතාව තේරෙනව නේද දැන් ටිකට. බුදු පිළිමයක් දැක්කා වගේ නෙමෙයි මේ ධර්මය මෙච්චර ඇත්තක් නෙමෙයි බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන්නේ. එතකොට එන ශ්‍රද්ධාව අර මල් පූජා කරනකොට එන ශ්‍රද්ධාවට වැඩි ඒක. ඒ වෙනස්. අවබෝධයක් නිසා එන ශ්‍රද්ධාව. ඒ ඕක තමයි අචල ශ්‍රද්ධාව වෙන්නේ. වෙන කෙනෙකුට වෙනස් කරන්න බෑ ඕක. අචලයි. ධර්මය අවබෝධ ධර්මය දැකලා එන ශ්‍රද්ධාව. ඔන්න ඕවා තමයි මේ සෝවාන් අංග වෙන්නේ. අචල ශ්‍රද්ධා. ඒක ධර්මය අවබෝධය තුලින් විතරයි එන්නේ වෙන විදිහක් නැහැ. නේද? ධර්මය දැකීමත් තුලින්. සතුටක් එනවා ලොකු සතුටක් එනවා ඒකට. ඒක හැටියක්. මේ ධර්මය දකිනකොට එහෙම දෙයක් වෙන්නේ. පළවෙනි සැරේ. ඔව්. ඒ තරම් අමාරුයි ඉතින් දැන් දැන් ඔය ටික ඕගොල්ලෝ අවබෝධ කළේ මේ කොච්චර කියලා 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 තාමත් නැහැ ඉතින් ආයි. ඔව් ඉතින් පස්සග තවුසොත් ඕක ආපු ගමන් නෙමෙයි සතියක් විතර බුදුහාමුදුරු ළඟම ඉඳන් කියා දුන්නා ඒ ටික නැහැ නේද? මේක තේරුම් ගන්නකම්ම කියා දුන්නා. ඒගොල්ලෝ ඉතින් බොහොම නුවණ දියුණු කරපු අය නේද? ඒත් ඉතින් සෑහෙන උත්සාහයක් කරන් තමයි ඒව තේරුම් ගන්න. එහෙම ඔව් දැන් ඒ දැන් ධර්මයේ මොකද්ද කියලා නිකන් දැක්මක් කෙන එක. ඊට පස්සේ දැන් කරන්න වැඩකුත් තියෙනවා නේ. තාම මේ ඉවර නෑ වැඩේ. පටන් ගැනීම විතරයි අය. නේද? මාර්ගයට වැටෙන්න අදාළ දෙන්නේ. ඒක තමයි දහමක් අහලා ගන්න තියෙන්නේ. ලෝකෝත්තර දැක්ම. සම්මා දිට්ඨිය. ඒක ආවට පස්සේ කිසිම සැකයක් නෑ තමන් මොන භාවනාව කළත්. වැඩෙන්නේ ලෝකෝත්තර මාර්ගය. ඒක වැඩෙන්නේ නැත්නම් ඒක වැඩන්නේ නැහැ කියලාත් දන්න. මොකක් හරි භාවනාවක් කරාම ඌක වැඩන්නේ නැහැ කියලා තේරෙනවා මේ අවබෝධෙ නිවේ නම් එන්නේ. නේද? අන්න ඒකයි එන්න ඕන. දැන් Tamanට පුළුවන් වෙන්න ඕන මේක ධර්මයද නැද්ද? මේක හරියන භාවනාවක්ද නැද්ද? හරියරද්ද තෝරගන්න Tamanට පුළුවන් වෙන්න ඕන. ඒක තමයි මේ ධර්මයේ එහිපස්සිකෝ සම්දිට්ටිකෝ. අන්න දැන් ඔබ තේරෙන්න ගන්න. මේක එන්න බලන්න කියලා පෙන්වන්න පුළුවන් සත්‍යය. Taman තුලින් දකින්න පුළුවන් දෙයක්. ඕපනායිකයි. සම්දිට්ටිකයි. අකාලිකයි. කාලයක් ගත වෙන්නේ තේරුම් ගැනීම. නේද? ඔයයි තේරුම් ටිකක් එනවා.
අපිට සර් දැන් තමයි කාලයක් ගත වෙන්නේ නැහැ කියන අකාලිකයි කියන වචනේ කාලයක් ගත වෙන්නේ නැහැ කියන තේරුම දැන් එන්නේ. නැත්නම් අපිට කියන්නේ අකාලිකයි කිව්වේ තුන් කාලෙකම මේක
වලුස්සන. ඒ කාලයට අහු වෙලා ආත්ම දෘෂ්ටියට අහු වෙලා කියනකොට එහෙම තමයි. ඒකෙන් ඉක්මවා දකින්න පුළුවන් වුණ කෙනාට තමයි ඒක හොඳයි. එහෙනම් අපි අවසන් කරමු නේද? හෙට උදේ ආවොත් තව අහගන්න පුළුවන් භාවනා කරලා. තිත් සතුටු වෙන්න පුළුවන් මේ කාලය තුල තමන්ගේ ලොකු සීලයක් රැකුණා. ඒක කාටවත් බයි රැකපු එකක් නෙවෙයි නේද? ප්‍රඥාව වැඩි වීම තුලින් එන සීලෙ. අන්න ඔකයි ආර්යකාන්ත සීලෙ වෙන්නේ. ඈ ඒ සීලය සමාධිය ප්‍රඥාව. ඒවා ප්‍රතිපatti පූජාව. ඉතින් ඕවට තමයි මහානිසංස කුසල් කියන්නේ. මොකද ඕවට විපාක දෙන්න පුළුවන් යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකම්ම ඕක දිගින් දිගට එනවා. ඔය ගන්න අවබෝධි. ඒවා මහානිසංස කුසල්. ඉතින් පින් ගොඩාක් ප්‍රස් කරගත්තා කියලා හිතන්න පුළුවන්. දැන් අර සුළු මොහොතක් ක්ෂණයක් විදර්ශනා කරන එක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේක බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දෙන දාන 100කටත් වඩා අනුසස්තිය. නේද? ඒතර මහා දාන ගොඩාක් දුන්නටත් වඩා දැන් ඔව් ලොකු පින් ගොඩක් ප්‍රස් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන් මේ කාලය තුල. අපි පින් රැස් කරගත්තු වෙලාවක පුළුවන් පින් අනුමෝදන් කරන්න. මේ පින් කැමැති දෙවි දේවතාවුන් වහන්සේලා ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙත්තා, සතුටටපත් වෙත්තා, දිව ඉසුරු වැඩි දියුණු කරගනිත්වා, උතුම් ධර්ම අවබෝධය පිණිසම හේතු ආසනා වේවා. ඒ සතුටටපත් වෙන දෙවි දේවතාවුන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සැමවත් ආරක්ෂා කරන සේක්වා. යම්කිසි දුකක් කරදරයක් බාධකයක් අපල උපද්‍රවයක් නරකක් වෙන්න තියෙනවා නම් ඒ සැමගෙන් අපව ආරක්ෂා කරන සේක්වා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරන්ති. යම් කිසි මළගිය කෙනෙක් නරක තැනක උත්පත්තියක් ලැබලා පින් බලාපොරොත්තුෙන් ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා ධර්මාවබෝධය පිණිසම හේතු ආසනා වේවා. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ රැස් කරගත්තු පින්වල බලයෙන් අපට යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකන් නිවන් මාර්ගයෙන් අහකට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්න එපා. ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. එවැගේම මේ අපේ නොදන්න කම අවිද්‍යාව හින්දා ලෝකෙ හැටි නොදන්න කම හින්දායි ලෝකෙට අහුුනේ. සංඛාරවලට ඇත්ත කියලා හිතුයි. නේද? ඒකට ඒ සබ්බේ සංඛාරා ඒවයි ලක්ෂණ තමයි අනිත්‍යයි. අපව දුකටපත් කරනවා. සබ්බේ සංඛාර අනිත්‍යාති බව දුක්ඛාති බව ඇත්ත ඇති හැටියට තේරුම් යන්න. ඒ වගේ මේ මනසට අරමු වෙන ධම්මතා. ඒවයි කිසිම ආත්ම ස්වභාවයක් නැහැ. අනත්ත බව ඇත්ත ඇති හැටියට අවබෝධ වෙන්න. යදා පඤ්ඤාය පස්සති. එතකොට මේ මෙච්චර කල් තිබුණ මුලාව හින්දා විඳ දුක් ටික කලකිරිලා අතාරිනවා. අතනි බින්දති දුක්කේ ඒ සමග්ගෝ විසුද්ධියවක තමයි නිවනට මාර්ගය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්කේ ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්කේ ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සස්සර.